Sri Lanka, ekiye deshayak udessa pahan dura. Navasilanta spur sangvidhane.
Sri Lanka,
Sri Lanka, Sri Lanka.
Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නවසීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සරි ලංකා ගුවන්විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන්, සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් ඔබේ නිවහනට අදත් ගොඩ වෙන්නේ මෞබිමේ තොරතුරුත් මිහිරි ගීත කීපයකුත් ඇතුළත් සීසර ලංකා අලුත්ම කලබක් අරගෙන සෙනෙහසින් ආදරෙන්. අද 2018 මැයි මාසේ 4 සිකුරාදා. හේමන්තේ අන්තිම මාසයත් එළඹුණා. එළඹුණා විතරක් නෙවෙයි, ශීත ඍතුව ළඟ එන බව කියලා ඇඟටත් දැනෙන්න පටන් ගත්තා වගේ. ගෙවි යමින් පවතින සතිය මෞබිමට නොයෙකුත් විදිවලින් විශේෂිත සතියක් වුණා. දේශපාලනයේ පැත්තෙන් බැලුවොත් 4 වරටත් ඇමති මණ්ඩලයේ වෙනස්කම් සිදු වුණා. ලෑස්ති වුණ තරම් වෙනසක් සංශෝධනයෙන් පස්සේ දැක්ක කියලා හිතෙන්නේ නැහැ. අලුත් අවුරුද්ද එළඹුණා. 1991 පස්සේ වෙසක් පොහොයත් අප්‍රේල් මාසයට යෙදුණා. ඒ දින 28 චන්ද්‍ර මාසය අනුව වසර කීපයකට වරක් වෙසක් පොහොය අප්‍රේල් මාසයට වැටෙන බවයි සමහරු කියන්නේ. සමහරු මීට විරුද්ධ මතත් පළ කරලා තියෙනවා. අපේ රටේ වෙසක් මාසේ අප්‍රේල් වලට යෙදුණා වගේම ලෝකයේ පුරාම මැයි 1 යෙදෙන කම්කරු දිනය අපේ රටේ මැයි 7 යොදාගෙන තියෙනවා. මේ දිනමාරුවටත් විරුද්ධව අදහස් මාධ්‍යවල පළ වෙලා තිබුණා. පසුගිය උඳුවප් පොයට ආරම්භ වුණ ශ්‍රීපාද වන්දනා සමයත් අප්‍රේල් 29 යෙදුණු වෙසක් පොහොය දිනෙන් අවසන් වුණා. වෙසක් පොයදා සිංහල සිනමාවට විශේෂ වෙනසක් කළ ආචාර්ය ලිස්ටර් ජේම්ස් පීරිස් ෂූරින්ගේ අභාවය සිදු වුණා. ඒ වසර 99ක් ආයු වෙළඳීමෙන් පසු අද සීසර ලංකා සිංහල සිනමාවට අනූපමේය මෙහෙවරක් කළ ආචාර්ය ලිස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමන්ට උපහාර දැක්වීම පිණිසයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. තවත් ආරංචියක් ලැබුණා. සදාකාලික ගීත රාශියකට හිමිකම් කියූ සීටී ප්‍රනාන්දු ෂූරින්ගේ පුත් ප්‍රියන්ත ප්‍රනාන්දු ගායන ශිල්පියාත් මැයි 1 දින ජීවිතයෙන් සමුගත් බව. සංගීත සංදර්ශනයකට සහභාගී වීමට ප්‍රංශයට ගොස් සිටි අවස්ථාවක රෝගාතුර වී ප්‍රංශයේ ප්‍රතිකාර ලබා පසුව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විටයි ඔහු අභාව ප්‍රාප්ත වී ඇත්තේ. ලෙස්ටර් ජේම්ස් පීරිස් ෂූරින් මුල්වරට අධ්‍යක්ෂණය කළ චිත්‍රපටිය රේඛාව ඒ 1956 ලංකාවේ මුළුමනින්ම නිෂ්පාදනය කරන ලද සහ ලංකාවේ චිත්‍රාගාරයකින් පිටත මුල්වරට චිත්‍රපට ගත කරන ලද චිත්‍රපටිය රේඛාව ඒ කළු සුදු චිත්‍රපටියක්. මර්සලින් ජයකොඩි පියතුමන් විසින් රචිත ගීත ඇතුළත් මේ චිත්‍රපටියේ එදා වගේම අදත් ජනප්‍රිය සියලුම ගීත සුනිල් ශාන්තයන්ගේ තනු නිර්මාණ. නමුත් චිත්‍රපටියට සංගීත අධ්‍යක්ෂණය හා පසුබිම් සංගීතය මුසු කරලා තියෙන්නේ වෙනත් සංගීතඥයෙක්. ඒ බී.එස්. පෙරේරා ශූරින්. රේඛාව චිත්‍රපටියේ ගමක් වටා ගෙතුණු කතාවක්. බොරු කකුල් කාරයෙක් රැංගුම් පාන රිලවෙක් එක්ක ගමට එන දර්ශනයකින් තමයි චිත්‍රපටිය ආරම්භ වෙන්නේ. ගමේ ජීවත් වෙන සේන කියන ළමයාගේ අල්ලේ වැටිලා තියෙන රේඛාවක් පසුබිම් කරගෙනයි මේ කතාව ගොඩනැගෙන්නේ. රේඛාව ආදායම අතින් ඉතා පහළ තත්වයක තිබුණේ. ඒ කාලේ බොහොම චිත්‍රපටි ජනප්‍රිය වුණේ ඒවැ තිබුණු ගීත නිසා. සුනිල් ශාන්ත, බී.එස්. පෙරේරා වගේ දක්ෂ සංගීතඥයන් නිර්මාණය කළ ගීත, එදා වගේම අදත් ජනප්‍රිය ගීත තිබුණත් රේඛාව සල්ලි හම්බ කළේ නැහැ. ඒත් සිසිර ඉන්ද්‍රාණි අදත් අපිට මතක තියෙන්නේ ඒ ගීත එක්ක. මහින්දට ලිස්ට් ගැන තව කතා කරන්න ඉඩ තියලා අපි අද වැඩසටහන ආරම්භ කරමු රේඛාව චිත්‍රපටියේ ගීතයකින්. ගීපද නිර්මාණය මර්සලින් ජයකොඩි පියතුමන්. ගීතනු සුනිල් ශාන්ත, සංගීතය බී.එස්. පෙරේරා, ගායනා කරන්නේ සිසිර සේනාරත්න, ඒ කාලේ ඉන්ද්‍රාණි විජය බණ්ඩාර. අදත් ට්‍රිප් යනකොට සැඳෑ සාදවල නොවරදවාම ඇසෙන ගීතයක්.
අයිබුවන් හිතුවත්තුනි හිතුවත්තුනි පසුගිය සතියේ ලංකාවේ සිදුවුණු ප්‍රධානතම සිද්ධිය වශයෙන් අපි සැලකන්නේ ශ්‍රී ලංකාවේ තවත් යුග පුරුෂයෙකු වන ලෙස්ටර් ජේම්ස් පීස් මාතාගේ වියෝවිමයි. ඉතින් සියලත කලින් කියන්දමට අද අපි මේ සීසර් ලංකා කලාපයම මුළුමනින්ම පාහේ වෙන්කරන්න බලාපොරොත්තු වන්නේ ඒ මහතා එමතාතින් ඇත්තටම අපේ සිනමාවට සිදු සේවය ගැන සිතා බලන්නට ගැන කතා කරන්නට. මුලින් අපි ශ්‍රී ලංකාවේ සිනමාව ගැන කතා කරනකොට අපි හිතනවා මම හිතන්නේ මේ අපේ සිනමාවට තාමත්ම බලපෑමක් ඇති කළ ඉන්දියානු සිනමාව ගැනත් කෙටියෙන් සඳහන් කරන්න අවශ්‍යයි කියලා. ඉන්දියානු සිනමාව මේ ලෝකයේ ඉතාමත්ම බලගත්තු සිනමා වශයෙන් සැලකෙනවා. අතරම චිත්‍රපට නිෂ්පාදනය සහ චිත්‍රපට නැරඹීම අතින් ලෝකයේ ඕනෑම ජාතියකට වඩා ඉදිරියෙන් ඉන්දියාව සිටිනවා. වසරකට 1600කට අධික සංඛ්‍යාවක් මේ දිනවල ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදනය වෙනවා. ඒ අතර මේ ප්‍රේක්ෂක සංඛ්‍යාව ලෝකයේ අනෙක් සියලුම රටවල්වලට වඩා අභිවවා ඉන්දියාවේ සිටිනවා. ඉතින් එවැනි බලපෑමක් එවැනි කරන්න පුළුවන් එවැනි බල සම්පන්න සිනමා අධිකාරියකින් මිදී අපටම ආවේණික අපටම අපේම අනන්‍යතාවයක් ඇති සිනමාවක් බිහි කිරීම ලේසි පාසු කාර්යයක් නෙවෙයි, විශේෂයෙන්ම ඉන්දියාවට ආසන්නම රට අපි නිසා. ඉතින් අන්න එවැනි බාරදූර කාර්යයක් තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අතින් ශ්‍රී ලංකා වෙනුවෙන් ඉටුුණේ. ඉතින් අපි හිතනවා ඒ මහතා අතින් කරන මේ කටයුත්තේ බැරෑරුම් පිළිබඳව සොයා බැලීම සහ ඇතරම එය ලෝකයට කියාපෑම අද වෙනි දිනක ඒ මතට කළ හැකි ඉතාමත්ම උතුම් කෘතගුණ සැලකීමක් වෙනවා කියලා. ඇතරම මේ සිනමා කර්මාන්තය සඳහා ඇතරම ශ්‍රී ලංකාවට ඇති ඉන්දියානු බලපෑම ගැන සොයා බලද්දී මුලින්ම මේ වැදගත් දෙයක් තියෙනවා. මේ ඇත්තටම ඇයි අපිට මේ ඉන්දියාවත් සමග ප්‍රශ්න ඇති වුණේ ඉස්සෙල්ලා කියන එක, මේ ඒ කියන්නේ අපේ සිනමා කර්මාන්තය පටන් ගන්නකොට. අනිකුත් මේ නොයෙක් තාක්ෂණ ක්‍රම වගේම මේ සිනමා තාක්ෂණයත් ලංකාවේ බිහුනේ නැහැ. එතින් මේ ඒව මේ පිට රටවල බිහි වුණාට අපිට ඒ ගැන තාක්ෂණයක් තිබුණේ නැහැ. ඉතින් අපිට සිද්ධ වුණා පිට රටින් ඒ තාක්ෂණය ගන්නට. ඉතින් අනිවාර්යයෙන්ම අපිට මේ අපේ අසල්ලේසියා බල සම්පන්න අසල්ලේසියා සමග සහයෝගයෙන් වැඩ කරන්නට සිදු වුණා. ඉතින් ඒක තමයි අපිට ඒ සම්බන්ධය ඇති කර ගැනීමට හේතුව. ඉතින් මේ අතිමහත් මේ ප්‍රේක්ෂක ප්‍රජාවක් ඉන්දියාව සතුව තිබුණ නිසා ඒ කර්මාන්තයට අවශ්‍ය මේ යටිතලු පහසුකම් සැපීමේ අභියෝගයට ඉන්දියාවට මුහුණ දෙන්න පුළුවන් වුණා අපිට නැතුණාට. මොකද මේ එක අපි හිතමු චිත්‍රාගාරයක් ඇති කළොත් එහෙම මම කිව්වා වගේ දහස් ගණනක් චිත්‍රපට හදන මේ රටක් ඒකට යන වියදම එතරම් දැනෙන්නේ නැහැ. නමුත් ලංකාව අවුරුද්දට එකයි නැත්නම් දෙකයි දවස්වල හදන්නේ. අන්න එතකොට අපිට ඒක විශාල වියදමක්. ඉතින් මේ ඉන්දියාවේ ඇත්තටම මේ චිත්‍රපට විකාශනයත් මම හිතන්නේ යුග හතරකට බෙදාගෙන ගන්න පුළුවන් කියලා විචාරකයෝ කියන්නේ. 1910 සිට 1920 දක්වා ඉන්දියාවෙත් විශේෂයෙන් ලෝකයේ තේ දවසවල තිබුණේ නිහඬ චිත්‍රපට යුගයක්. ඒවේ කතා නැහැ, රංගපෑම් පමණයි, අභිනයෙන් තමයි යමක් කියන්නේ. ඒක මම හිතන්නේ ඇත්තටම මේ හඬ කැවූ චිත්‍රපටි වල වඩා අමාරු දෙයක්. නමුත් ඒක නිසාම නෙමෙයි, තාක්ෂණය නැති නිසා 1910 සිට 1920 දක්වා තිබුණේ නිහඬ චිත්‍රපට යුගය. 1930 ඉඳලා 1940 දක්වා මේ හඬ කැවූ චිත්‍රපට යුගය. 1940 සිට 1960 දක්වා ඉන්දියානු සිනමාවේ ඇත්තටම ස්වර්ණමය යුගය කියලා කියන්න පුළුවන්. ඒ තරම් දැවැන්ත සිනමා කෘති ඉන්දියාවෙන් බිහි වුණා. විශේෂයෙන්ම උතුරු දකුණු මේ බස්නාහිර හැම පැත්තෙන් වගේ ඉන්දියාවේ විවිධ අන්දමේ චිත්‍රපට නිපදුණා. ඉතින් මේ 1970 ඉඳන් මේ දක්වා මේ නූතන යුගය ඉතින් දකුණු ඉන්දියාව සහ බොලිවුඩ් වැනි චිත්‍රපටවලටයි වෙන් වෙලා තියෙන්නේ. ඉතින් මේ ශ්‍රී ලංකාවට මේ නිහඬ චිත්‍රපටි, ඒ කියන්නේ මේ ඉන්දියාවේ 1920 ගණන් වල තිබුණාට ලංකාවේ නිහඬ චිත්‍රපට පිළිබඳ ඉතිහාසයක් තිබුණේ නැහැ. ඒ කාලේ මේ 2010 20 කාලේදී ශ්‍රී ලංකාවේ බිහි වෙලා තිබුණා නම් තිබුණේ ඉතාමත්ම මේ ස්වල්පයක් කියන්න පුළුවන් ඒව මේ මේ පෞද්ගලික මට්ටමේ තිබුණට පොදු මට්ටමට පැමිණුවේ නැහැ. 925 දී ආචාර්ය එන්.එම්. පෙරේරා රංගතක්කපු රාජකීය වික්‍රමය කියලා චිත්‍රපටයක් මුලින්ම පෙන්වුවා කියලා සඳහන් වෙනවා. ඒකම 1932 දී පමණ ලංකාවේ සිනමා ශාලාවල් ඇති වෙන පටන් ගත්තා. එතින් ප්‍රථම මේ ශබ්ද චිත්‍රපටය The Dream කියලා කොළඹ රීගල් සිනමා ශාලාවේදී 1937-32 දී තමයි පෙන්වලා තියෙන්නේ. ඉතින් මේ මේ ඉංග්‍රීසි මේ වෙන විට ලංකාවෙත් මේ 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 කාලේ ඉඳන් මේ චිත්‍රපටි පෙන්නවා. නමුත් ඉංග්‍රීසි චිත්‍රපටවලට වඩා ඉන්දියානු චිත්‍රපටි ලංකාවේ ජනප්‍රිය වුණා. ඉතින් මේ 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 1947 කඩවුණු පොරොන්දු චිත්‍රපටයෙන් පළවෙනි සිංහල චිත්‍රපටය තිරගත වුණා. නමුත් ඒ චිත්‍රපටය ඉන්දියානු ඉන්දියානු චිත්‍රපටයක කොපියක් කියන තමයි හැමෝම කියන්නේ. ඉතින් මේ 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 වගේ මේ විශේෂ කැමරා විශේෂ මේ සංස්කරණ උපකරණ වගේ මූලික උපකරණ වලට අමතරව චිත්‍රාගාර වැනි විශාල මුදලක් වැය කළ යුතු යටිතල පාසුකම් නැතිව චිත්‍රපට නිෂ්පාදනය කරන්නට ඒ දවසට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් අන්න ඒක නිසා අපි ඉන්දියාවේ මේ චිත්‍රපටවලට යට වුණා. ඉතින් මේ 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 තාක්ෂණයට අමතරව මේ චිත්‍රපට කරන්නට අපිට ඉන්දියාවට යන්න සිද්ධ වුණා. ඉතින් ඒ ඉන්දියාවට ගිය නිසා ඇත්තටම වැඩියමත් මේ චිත්‍රපටවල අධ්‍යක්ෂණය, සංස්කරණය, කැමරාකරණය, සංගීතය වගේ චිත්‍රපට ඉතාමත් වැදගත් අංග මෙහෙයුනේ ඉන්දීය ශිල්පීන් නැති. ඉතින් මේ මේ ශ්‍රී ලංකා නළුනියන් සහභාගී වුණත් අතිවිශාල ඉන්දියානු බලපෑමක් චිත්‍රපටවල තිබුණා. ඉතින් ඒක අපිට ඒ දිනවල අපිට මගවරා ගන්න බෑ. ඉතින් අපි ඒක ඒ සත්‍යය අපේ ශිල්පීන් පිළිගත්තා. අපිට එහෙම නැතුව කරන්න බෑ කියලා. අන්න ඒ අවස්ථාවේ තමයි අපේ සිනමා ලෝකයට ලෙස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවා අවතීර්ණ වුණේ. ඉතින් මේ අවතීර්ණ වෙලා සිංහල ඌරුවකට නැකම් කියන අපේමයි කියන පුළුවන් චිත්‍රපටයක් නිර්මාණය කළේ ඒ අවස්ථාවේ ලිස්ටර් ජේම්ස් පීරිස් මහතා. ඉතින් ඒ චිත්‍රපටය තමයි මේ රේඛාව චිත්‍රපටිය. ඉතින් මේ ලිස්ටර් ජේම්ස් පීරිස් කියන කවුද කියලා අපි බැලුවොත් එහෙම මේ දිනවල පත්‍රවල ගොඩක් විස්තර දෙන එකින්ද මම ඒ ගැන විස්තර කියන්නේ නැහැ. නමුත් කෙටි වශයෙන් කෙටි මේ කරුණු කීපයක් මම හිතන්නේ කිය යුතුයි කියලා. ලිස්ටර් ජේම්ස් පීරිස් කියලා කියන්නේ කොළඹ 7 ඉංග්‍රීසියෙන් පමණක් කතා කරන බටහිර පන්නේට හැදිවෙන්නු වැඩිදුර අධ්‍යාපනය සඳහා මේ එහෙම බලාපොරොත්තු වෙන එංගලන්තයට ගිය තරුණෙක්. 1947 ඉඳන් 52 කාලේ දක්වා එංගලන්තේ ජීවත් වුණත් නැවතත් ලංකාවට පැමිණියා. පැමිණිලා 52 රජයේ චිත්‍රපට අංශයට එකතු වුණා. එහිදී මේ තමයි මේ මයිතන වෙනස්කම් ගොඩක් සිදු වුණේ. ඔහුට හමු වුණා විලියම් බ්ලේක් කියලා කැමරා ශිල්පියෙක් සහ ටයිටස් ඩිසිල්වා කියලා මේ චිත්‍රපට සංස්කරණය පිළිබඳ හදාරපු දක්ෂයෙක්. ඉතින් පසු කාලයක මේ ටයිටස් තොටවත් කියන නමින් තමයි මේ ටයිටස් හැඳින්වෙන්නේ. මේ ත්‍රිත්වය තමයි ලංකාවේ සිනමා කලාවේ විප්ලවයක් ඇති කළ රේඛාව චිත්‍රපටය නිපදවන්නට මූලික වුණේ. විලි බ්ලේක් වෘත්තින් කැමරා ශිල්පියෙක්. පසු කාලක මම හිතන්නේ ඔබට මතක ඇති රන්මුතු දුව චිත්‍රපටය ඒකේ මේ ප්‍රථම මේ වෛවර්ණ චිත්‍රපටය රන්මුතු දුව වෛවර්ණ සිංහල චිත්‍රපටය ඒකේ මේ දිය යට දර්ශන ඒ පරිගතකලේ විලි බ්ලේක් දක්ෂ කැමරා ශිල්පියෙක්. ඔහු තමයි රේඛාවෙත් කැමරා ශිල්පියා වශයෙන් මුලින්ම ඉදිරිපත් වුණේ. ඉතින් මේ ඒකම ටයිටස් තොටවත් ඉතාමත්ම දක්ෂ සිනමා කලා ශිල්පියෙක්. ඉතින් මේ ඔහු මේකට ලෙස ජේම්ස්ට සහභාගී සමේ සහයෝගය දුන්නා. මේ ඔක්කොටම තිබිච්ච එකම අඩුපාඩුව තමයි චිත්‍රාගාරයක් නැමැතිකම. ඉතින් ඒකට තමයි මෙතෙක් කල් මේ වැඩි හරියක් ඉන්දියාවට අපිට යන්නට සිදු වෙන්නේ. නමුත් මේ අඩුපාඩු මගහරවාගන්නට මේ තුන්දෙනා කල්පනා කළා චිත්‍රපටයක් නිපදවන්න චිත්‍රගාරවලින් තොරව සම්පූර්ණයෙන්ම එලිමහනේ. අන්න එතන තමයි මම හිතන්නේ මේ සාර්ථකත්වයට මුළුනේ කියලා. ඉතින් අර සුගත මේ මුලින් කිව්වා වගේ මේ 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 චිත්‍රපටයේ සංගීත නිර්මාණය කළ සුනිල් ශාන්ත සංගීත අධ්‍යක්ෂණය කළ බී.එස්. පෙරේරා පදමාලා මර්සිලින් ජයකොඩි ගායනය සිසිර ඉන්ද්‍රාණි ලතා සහ අයවඩේ. ඉතින් මේ 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 කට්ටිය බැලුවාම සම්පූර්ණයෙන්ම ලාංකික. ඒ දවස්වල තිබුණ විදේශ බලපෑම් මේ කට්ටිය හරහා මේ චිත්‍රපටයට ඇතුළුනේ නැහැ. චිත්‍රපටයේ අන්තිමට ඉවරන මේ නිමකල බැලුවාම තාමත්ම විශිෂ්ට ගණයේ ශ්‍රී ලාංකික චිත්‍රපටයක් නිපදෙලා තිබුණා. ඉතින් මේ ඇතර මේ ශිල්පීන් පමණක් නොවේ, මේකට හේතුව මේ පරිසරය, එතකොට තේමාව, කතාව, මේ සියලුම අංග මේ අපිට මේ මේ ගතානුගතික ඉන්දියානු චිත්‍රපටවල තිබෙන අයට නෙමෙයි, ඒ විදිහට නෙමෙයි සම්පූර්ණයෙන්ම ලාංකික සුවඳ විහිදවන නිෂ්පාදනයක් වුණා. ඉතින් මං හිතන්නවා මේ ලෙස්ටර්ගේ මුල්ම ජයග්‍රහණය තමයි ඒ රේඛාව සම්පූර්ණ ශ්‍රී ලංකික නිෂ්පාදනයක් හැටියට ඉදිරිපත් කිරීමට පුළුවන් වීම. හැබැයි අපි කිව්වා වගේ ඒක ජනප්‍රිය චිත්‍රපටයක් වුණේ නැහැ. ඒකට හේතුව ඒ දිනවල අපි ශ්‍රී ලංකිකයන් පුරුදුලා තිබුණා මේ චිත්‍රපට බලලා අවුරුදු ගාණක් ඉන්දියානු චිත්‍රපට වලට. ඉතින් චිත්‍රපටයක් කියලා කියන්නේ ඒ විදිහ වෙන්න ඕනේ කියන එක තමයි අපි ශ්‍රී ලංකිකයන්ගේ මනස්වල තිබුණේ. කොල්ලා ඉන්න ඕනේ, කෙල්ලා ඉන්න ඕනේ, ආය අප්පු, එතකොට මල්වත්ත, මේ වගේ මේ ඒ වගේ ගීත, ඒ විදිහට ඒ තනුවලට ගෑන ගීත වෙන්න ඕනේ. ගීත හයක් විතර තියෙන්න ඕනේ. ඉතින් මේව තමයි අපේ අතේ අපේ ඔළුවල තිබුණේ. ඉතින් ඒකින්ද මේ රේඛාව චිත්‍රපටය එතරම් ජනප්‍රිය චිත්‍රපටයක් වුණේ නැහැ. ඉතින් අන්න ඒ අවස්ථාවේදී මේ මේ ඒ වගේ ඒ ජනප්‍රිය නොවන ඒ වගේ අභියෝගයක් ජයගෙන ඒත් ශ්‍රී ලංකික නිර්මාණයක්ම මේ නිපදවන්න, සාර්ථක නිර්මාණයක්, ජනප්‍රිය නිර්මාණයක් නිපදවන්න තමයි ඊළඟට ලෙස්ටර් ජේම්ස් මේ වෙහෙස වුණේ. ඒක අතකින් මේ මතනේ මේ ඒ වෙහෙස කියන්නේ චිත්‍රපට කීපයක්ම එම අතාතින් ඊට පස්සේ නිපද වුණා. ඒගොල්ලන්ට යට සහය දුන්නෝ මම කිව්ව කලාකාරයන් වටා හිටියා. එතෙන් ඒ චිත්‍රපට නිම වෙනකොට ශ්‍රී ලංකාව මේ ආසියානු කලාපයේ පමණක් නොවෙයි ලෝක සිනමාවෙත් මේ සම්භාවනාවට පාත්‍ර වෙලා තිබුණා. ඉතින් ඒ සියල්ලටම මේ මේ අද්විතීය කලාකාර මේ ලෙබ්ස්ටර් ජේම්ස් මහතා හේතු වුණා. ඊට පස්සු 1965 ගම්පෙලිය මත නිපදවපු ගම්පෙලිය චිත්‍රපටයට ඉන්දියාවේ රණමයුර සම්මානය ලබා ගැනීම තරම් විශිෂ්ට නිර්මාණයක් වුණා. ඉතින් මේ මේ මේකේ විශේෂත්වය තමයි මේ අපි ඉන්දියාවේ ඉන්දියාවේ ශිල්පීන් ශිල්පීන් එක්කත වෙලා ඒ මහා විශාල මේ අභියෝගය මුණ දීලා ඉන්දියාවේදිම ඉන්දියාවේ මේ සිනමාවට පුද කරන රණමයුර සම්මානය දිනාගැනීමට අපිට හැකුණා. ඉතින් මේ මේ ඒ අතින් බැලුවාම මම හිතන්නේ ලෙස්ටර් ජේම්ස් ජේම්ස් පීරිස් මහතා අපිට මේ අමතක කරන්න බැරි ලොකු සේවයක් කළා තියෙනවා. ඒ මහතා අතින් කියවෙන අතින්ම කියවලා තිබුණා පළවෙනි අභියෝගය තමයි මේ රේඛාවෙන් කළේ. නමුත් මේ ඊට පස්සේ රේඛාව සිට ගම්පෙරළිය තෙක් අවුරුදු 10ක් පමණ අතරමං වෙලා වගේ තිබුණා. නමුත් මේ ගම්පෙරළි චිත්‍රපටයේ ලැබුණු සම්මානය සියල්ලම ඒ සියලුම අභිවගයන් අභිභවා ඉදිරියට යන්නට මේ පුළුවන්කමක් තිබුණයි කියන එක. ඉතින් මේ මේකේ මේ ගැන බලනකොට මේ ගම්පෙරළිය සහ රේඛාව ගැන බලනකොට මේ වැදගත්ම දේ තමයි මෙලිස්ටර් ජිම්ස් පීරිස් මමුලිම කිව්වා වගේ මේ ශ්‍රී ලාංකික ගැමි ජීවිතය ගැන දන්නා කෙනෙක් වෙන්න බෑ. ඇත්තටම දන්නා කෙනෙක් නෙමෙයි. මොකද කොළඹ සිටියේ, නමුත් දැනටත් වඩා ඒ දිනවල ලෙස්ටර්ගේ පියා සීයා ඔක්කොම ඉංග්‍රීසි භාෂාව කතා කරන ඉංග්‍රීසි පණ්ඩිත හැදුණු පුද්ගලයන්. ඒ වගේම මේ ලෙස්ටර් කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාව නෙමෙයි. ගිහිල්ලා තිබුණේ සාන්ත පීතර විද්‍යාලයට. ඉතින් මේ මේ වගේ පසුබිමක හැදුණු වැළඳුණු මේ ශ්‍රී ලංකිකයේ මේ තරම් ගැමි ශ්‍රී ලංකා ගැමි ඌරුවට චිත්‍රපට කෙරෙන හැදෙන්නේ කොහොමද? ඒ චිත්‍රපට අනික් චිත්‍රපට වලටත් වඩා ඉහළින් තිබුණේ කොහොමද? අන්න ඒ ප්‍රශ්නය ගැන කල්පනා කරනකොට අපි හිතනවා මම හිතන්නේ ලෙස්ටර් අතින් කියලා තියෙන ඉතාමත්ම මේ විශිෂ්ට සේවයක් කියන එක. මේ අපි ලෙස්ටර්ගේ රේඛාවට පස්සේ හදු චිත්‍ර බැලුවොත් එහෙම සංදේශය, ගම්පෙරළිය, ගොළු හදවත, රන්සලු, අක්‍ර පහ, නිදානය, දැස නිසා, මඩොල් දුව, මේ සියල්ලම මේ සියලුම චිත්‍රපටිය වලට පසුම් වෙලා තිබුණේ අපේ ගැමි පරිසරය. ඉතින් මේ හද පිටිසර ගැමියන්ගේ ඉතාමත්ම සියුම් ජීවන රටාවල් මම කියන්න පුළුවන් මේ චිත්‍රපටවලින් අපි දැක්කා අපි රසවින්ද. ඉතින් මේ ඒවා මේ අඳුනාගෙන ඒවා උද්දීපනය කරන්න පුළුවන් හැකියාව ඉතාමත් විශිෂ්ටයි. 1957 ලෙස්ටර් කියලා තිබුණා මේ දේශීය සිනමාවේ අනාගතය රඳා පවතින්නේ අපේ පොළොව හා මුල් බැසගත් වස්තු හා අත්දැකීම් චිත්‍රපටිය සඳහා යොදා ගන්නා තරමටමයි කියලා. ඉතින් ඒ අපේ පොළොවයි හා මුල් බැසගත් අපේම අත්දැකීම් චිත්‍රපටිය යොදා ගන්නවා නම් ඒ තරමට තමයි අපේ සිනමාවේ ශ්‍රී ලංකික සිනමාවේ අනාගතය රඳා පවතින්නේ කියලා. ඉතින් මම හිතනවා ලෙස්ටර් ජීවත් වුණ අවුරුදු 100 ඔහුට ඔහුගේ අපට අමතක නොවන අන්දම දිගන්නව අපි ඒ චිත්‍රපට බලලා ඒක තේරුම් ගත්තා. ඉතින් තවත් අවුරුදු 100 ගණනක් ඒ සත්‍ය අප අතර පවතී කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් අපි කෙටි අපි ගීතයක් යන ඉස්සෙල්ලා කෙටියෙන් අපි බලමු මේ ලෙස්ටර් ඒ ගැන මම කී දේවල් ගැන කියලා තියෙනවා. අපිට තියෙනවා ඒ ගැන මේ පටියක් තියෙනවා. නමුත් මේ පැහැදිලි නැති වුණත් අසලා බලන්න.
Between Rekhava and Kamthakalya, there were 10 long years of waiting in the wilderness, wondering what is going to happen. And then this miracle happened in Delhi. And then this golden peacock came for me. Of course, I was liberated. I was free because I got 3 films in a row. It has been a long, long time. Life and my people have been very good to me. I hope that through my films, I have given something back to them.
එමාතා සිතනවා අපි එමාතාට මේ ආදරය කළා. ඒ ආදරයට ප්‍රතිඋපකාර වශයෙන් ලබා දුණු චිත්‍රපට අපි අගය කරાવી කියලා. ඉතින් ඇත්තටම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් සිදු සේවය අපි සම්පින්නන කරනවා නම් එහෙම ඒ මහතාගේ චිත්‍රපට දෙකක් තමයි වැඩිමත්ම අපි ඒ චිත්‍රපට කර්මාන්තය ගැන කතා කරනකොට කියවෙන දින රේඛාව ඉන්දියා බලපෑමලින් සරව තනිකර ලාංකික සුවඳ විහිදුවන මුල්ම චිත්‍රපටය හැටියට අපිට රේඛාව හඳුන්වන්න පුළුවන්. ඒකින් අපි සෑහෙන දේවල් ඉගෙන ගත්තා. මතන විශේෂයෙන්ම චිත්‍රපට කලාව කරගෙන යන අය සෑහෙන දේවල් ඉගෙන ගත්තා. ඊළඟට ගම්පෙරළිය ලෝකයේ විශේෂයෙන්ම මේ ආසියාවේ සිනමා කිරුළ ලබාගෙන සිටි අති බණ සම්පන්න ඉන්දියානු සිනමාව පරදවල ඉන්දියාවේදීම මේ ත්‍යාගය ලබා ගත්තා. ඒකෙන් අපි තේරුම් ගත්තා, අපිට කියා දුන්නා, අපිට හිතක් තියෙනවා නම් එවැනි දේවල් ලෝකයේ පළවෙනි තැනට උනත් අපිට එන්නට පුළුවන් කියන එක. ඉතින් මේ ඒ දෙක ගම්පෙරළිය රේඛාව කියන චිත්‍රපට දෙක ඇරුණාම මම හිතන්නේ මේ ශ්‍රී ලංකික සමාජයට ඉතාමත්ම මේ තදින් හිතට කැවුණු චිත්‍රපටය තමයි ගොළු හදවත. ඒකට හේතුව මේ චිත්‍රපටයේ නිබඳවන ඉස්සෙල්ලා ගොළු හදවත මේ නවකතාව කරුණාසෙන් ජලත් මහතාවතින් ලියවුණු ඉතාමත්ම ජනප්‍රිය තත්ත්වයකට ඇවිල්ලා තියෙන නවකතාවක්. මේ තරුණ පරම්පරාව අතර එතරම් ජනප්‍රිය වුණ අවස්ථාවක් අපි දැකලා නැහැ. ඉතාමත්ම ජනප්‍රිය වුණු නවකතාවක්. ඉතින් ඒ නවකතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිපදවනයි කිව්වහමත් එතන ප්‍රශ්නෙකුත් ඇති වුණා. මොකද ඒ නවකතාවට හානියක් වෙයි කියලා. ඇත්තටම චිත්‍රපටයේ නිපදවලා බැලුවාම අපි නවකතාවේ හිටි මම තනියම මම විතරක් නෙමෙයි සුවත කියන සුවත විතරක් නෙමෙයි අපි දහස් ගන්න දසදහස් ගන්නක් අපි මේ නවකතාව කියපු අය හිතූ විදිහම තමයි මේ චිත්‍රපටියත් හැදිලා තියෙන්නේ. අපි දසදහසක් අය හිතුවේ දසදහස් විදිහකට. නමුත් අපි හැමෝම හිතලා තියෙන එක විදිහට තමයි මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මේ චිත්‍රපටිය හදලා තියෙන විදිය බැලුවාම. ඉතින් ඒක නිසා ඇත්තටම නවකතාවේ අගය වැඩි වුණා මිසක් අඩුනේ නැහැ. ඉතින් ඒක මතන විශේෂ මේ හේතුවක්. ඉතින් මේ වෙලාව අපි හිතනවා අපි පොඩ්ඩක් අපි මේ නවකතාවල් මේ චිත්‍රපටි ගම්පෙරළිය සහ ගොළු හදවත චිත්‍රපටි වලට පොඩ්ඩක් අපි ගිහිල්ලා නැවතත් අපි අපේ මේ වැඩසටහන දෙමු. මං හිතන්නේ මේ ගොළු හදවත නවකතාව කියු අපි හැමෝම ඒ ඛණ්ඩය අපිට කටපාඩම් තිබුණේ දවස්වල තවමත් එහෙම තමයි. ඉතින් ඒක තමයි ඒ චිත්‍රපටි ආවැරි. නමුත් ඒ නවකතාව පටන් ගත්ත හැටි මෙන්න ඒ නවකතාව අවසන් වන හැටි.
තවදුරටත් ඉරණම් මගන්න බැරි බව, තවදුරටත් ඔයාට බොරු කරන්න බැරි බව ඉතින් මට පැහැදිලි වුණා. ඔයාගෙන මගේ කොයිතරම් බැඳීමක් තිබුණද කියලා ඇත්තම කියන්න ගියා නම් එහෙනම් ඔයා දිගටම මාගෙන බලාපොරොත්තු තියාගන්න. හිතක් පොක්පොක් නැතුව කතා කළොත් ඔයාට මාව අමතක කරන්න ලේසි වෙයි. සුගත් මං ඔයාට අයිති වෙන්නේ නැහැ. සුගත් ඔව් සුගත් මං ගැන බලාපොරොත්තු තියාගන්න එපා. ඔයා දකින්නත් කලින් ඉල්ල මං වෙන කෙනෙකුට ආලේ කරන්න. ඔයා මං ගැන අදහස් අත්තරින්න.
ඔයා දැන් මට කවදාවත් ආලේ කළ නැද්ද?
ඒ සුගත් මං ඔයාට කවදාකවත් ආලේ කිරුවේ නැහැ.
තෝට අපි මෙච්චර කර කළ ආශ්‍රය
ඒක කරුණාව, ඒක ආදරය. මං ඔයාට සහෝදරයෙකුට වගේ ආදරය කිරු. මට ආදරේ ලොකු කරුණාවක් ඇති වුණා.
ඔයා හිතුව නැති දම්මි මගේ හිතේ තිබුණ සහෝදර ප්‍රේමයක් නෙවෙයි කියලා.
උණ උණක් මට දැන් කියන්න තියෙන ඔච්චරයි. මම යන සුගත්. එදා පොයවිත් ඔයාගේ දේ පාමුල වැටලා සමාවෙන්න තරම් මට කීසරයක් හිතුණද? කිව්ව වන්දිය දන්නවනම් ඔයා මට සම්මා දෙනවා සාතිකයි. නමුත් සුගත් මං තනියම ඉන්න විස කොහොමද ඔයාට කියන්නේ?
හිතන්නේ මේ ගොළු හදවත නවකතාවේ මුලත් අගක් තමයි අපි මේ ඉදිරිපත් කළේ. ඔබ ලානවතත් මතන්නේ ඒ යුග කාලයට අපව යන්නට ඇති. අපි ගොළු හදවත නවකතාව කියවනකොට අපි ඒක කියව පමණයි. නමුත් අපි ඒක දැක්කේ නැහැ. නමුත් චිත්‍රපටයේදී ලෙස්ලීම් ස්පීල් මාතා අපිට ඒක මේ මතනේ අමතක නොවන විදිහට අපිට හඳුන්වා දුන්නා. ඉතින් ඒ වගේම තවත් කෙටි කොටසක් අපි ගම්පෙරළිය චිත්‍රපටිනුත් අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් කෙටි කොටසක් විනාඩි දෙකක් පමණ ඒනුත් ඔබට යම් කිසි හැඟීමක් ගන්නට පුළුවන් වෙයි.
ඒක තේරුම් ගන්න තර ඉංග්‍රීසි මට දෙන්නේ.
එහෙනම් මේ පොත කියවන්නු.
ගම්පෙළිය ඉතින් දිගින් දිගට යනවා. නමුත් මේ මම හිතන්නේ අපි කැමති කොටසක් ඒ නවකතාවේ අපි කියනකොට හිතාගෙන හිටිය වටරව සමහර විට වෙනස් වෙන්න පුළුවන්. නමුත් ලෙස්ටර් ජේම්ස් ප්‍රින්ස් මහතා අපේ මේ ඒ අදහස් කොහොම හෝ දැනගෙන ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තත් ඉංග්‍රීසි කතා කළත් අපේ අදහස් දැනගෙන මේ චිත්‍රපටවලට එකතු කළා. ඉතින් මේ නැවතත් අපි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ගැන කතා කරනකොට අපි දැනගන්න කතා කළ යුතු දෙයක් තියෙනවා. ඒ මහතා මේ චිත්‍රපට ලෝකයට එනකොට තිබුණු මේ තත්ත්වය, ලෝකී චිත්‍රපට නිෂ්පාදනය සඳහා තිබුණු තත්ත්වය, ඒ මාතා අපි දන්නවා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉපදුනේ 1919. ඒ වෙනුවට මේ ලෝක සිනමාවේ අද්විතීය තනක ගෙන තිබුණු අධ්‍යක්ෂ කෙනෙක් තමයි ඩේවිඩ් ලීන්. ඔහු ඉපදුනේ 1908, ලෙස්ටර්ට වඩා අවුරුදු 11ක් කලින්. ඔබට මතක ඇති ලංකාවේ නිෂ්පාදනය කළ එක චිත්‍රපටයක් බ්‍රිජ් ඔන් ද රිවර් ක්වයි කියලා 1957 නිෂ්පාදනය කළේ. එහි අධ්‍යක්ෂණය ඩේවිඩ් ලීන් මහතා තමයි කළේ. ඉතින් ඩේවිඩ් ලීන්ගේ තවත් ඉතාමත් විශිෂ්ට ගණයේ චිත්‍රපට කීපයක්ම කියන්නේ ලෝකේ ඉතාමත්ම ඉහළ ගණයේ චිත්‍රපට අතරට වැටෙනවා. ලෝරන්ස් ඔෆ් ඇරේබියා, ඩොක්ටර් ශිවාගෝ, රයන්ස් ඩෝටර් ඒ වගේ චිත්‍රපට. ඉතින් මේ චිත්‍රපට ඩේවිඩ් ලීන් අතින් නිපදවුණේ 1957 ඉඳන් 1965 ඒ කාලය තුළද. ඒකම එහා සමගාමීව තවත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ලෝකේ හිටියේ දවස්වල, සත්‍යදිත් රාය්. ඔහු බංගලි ජාතිකයෙක්. ඔහු ඉපදුනේ 1921, කියන්නේ ලෙස්ටර්ට අවුරුදු දෙකකට පස්සේ. ඔහුගේ චිත්‍රපට අතරත් මම හිතන්නේ ලෝකේ ඉතාමත්ම අග්‍රගණ්‍යම සමහරට හොඳම චිත්‍රපට ලෝකයේ මෙතෙක් නිපදු හොඳම චිත්‍රපටය හැටියටත් පාද පංචලි චිත්‍රපටය පිළිගැනෙනවා. 1955 මේ නිපදු වුණේ. ඉතින් මේ ඇත්තටම මේ සත්‍යදිත් රාය අතින් චිත්‍රපට කීපයක්ම නිපදුනා. නමුත් ඒ චිත්‍රපට වලින් තුනක් චිත්‍රත්වයක් ඇටියට එකකට සම්බන්ධ චිත්‍රපටි තුනක් නිපද වුණා. පද පංචලිය 1955 දී, අපරාජිතෝ 1956 දී, අපු සංසාර 1959 දී. ඉතින් මේ ලෙස්ටර් ගැන බලනකොට ලෙස්ටර් අතිනුත් එවැනි ක්‍රියාවක් සිදු වුණා. එවැනි චිත්‍රත්වයක් එකට මේ ගැලපුණු චිත්‍රපට තුනක් ලෙස්ටර් අතිනුත් නිපද වුණා. ගම්පෙරළිය 1964 දී, කලියුගය 1982 දී, යුගාන්තය 1983 දී. ඉතින් මේ අති බලනකොට මේ සුද්දෙනාම සත්‍යදිත් රාය, ලෙස්ටර් ජේම්ස් පීරිස්, ඩේවිඩ් ලීන් තුන්දෙනාම තාමත්ම මේ විශිෂ්ට ගණයේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් කියලා කියන්න පුළුවන්. එක එය සමාන කාලේ හිටියේ. ඊට ටිකක් කලින් හිටිය අධ්‍යක්ෂවරයෙක් තමයි මේ ජපානයේ අකිරා කුරසෝවා. ඔහු අතින් නිපදු වුණ රෂෝමා චිත්‍රපටයත් ඒ වගේම ලෝකයේ තාමත්ම ඉහළ ගණයේ චිත්‍රපට අතරට ගැනෙනවා. ඉතින් මේ හතර දෙනා විශේෂයෙන්ම සත්‍යදිත් රාය, ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ අකිරා කුරසෝවා ආසියාවේ තමන් අද්විතීය ගණයේ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් හැටියට ලෝක සිනමාවේ පිළිගැනෙනවා. ඉතින් එවැනි පුරුෂයෙක් තමයි වසර 99කට පසුගිය සතියේ අප අතරින් නැන්නුනේ. ඉතින් අපි මේ මාතාට අපේ කෘතගුණ දක්වන්න තමයි අද මේ වැඩසටහන කරගෙන යන්නේ. ඉතින් අපි තවත් මේ යන්නට කතා කරන්න ඉස්සෙල්ලා ගීතයකට සවන් දෙන්නයි දැන් සූදානම් වන්නේ. මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ දෙවැනි චිත්‍රපටිය සංදේශය, මේ චිත්‍රපටයේ රේඛාව වගේ නෙමෙයි, ආදායම් වාර්තා බිඳ හෙලමින් මේ 1960 දීතර ගත වුණේ. සිංහලයන් සහ එවකට රට අල්ලාගෙන සිටි පෘතුගීසීන් අතර පැවති අරගලය පිළිමදවයි මේ චිත්‍රපට කතාව ගොඩනැගුණේ. මේ චිත්‍රපටයේ නිෂ්පාදනය කළේ එවකට සිනමා සමාගමේ හිමිකරු සිටි කේ ගුණරත්න මහතා. ඉතින් මේ ඒ මාතා මේ කැරලින් නායකයෝ සහෝගේ පෙම්මතිය අතර ප්‍රේම සම්බන්ධයක් ගැනත් මේ චිත්‍රපටයට ඇතුළු වුණා. සංදිසිය චිත්‍රපට ඇතුළු නැතරම මේ අරිසෙන් අහුබුදු අතින් ලියවුණු සංගීතය සුනිල් ශාන්තතුකින් කෙරුණේ. මේ ගීත සියලට මෙදා වගේම අදත් සියල්ල මෙදා වගේම අදත් ජනප්‍රියයි. ඉතින් අපි ඒ චිත්‍රපටිය ඒ ගීතය ඒ ගීතයක් අහලා අපි ඊළඟට නැවතත් කතා කරමු. බලමු. එකිනෙකට වෙනස් චිත්‍රපට කීපයක් ගැන තමයි අපි කතා කළේ. ඉතින් අපි පසුබිමට අපි තෝරගත්තේ ඒ මාතාගේ ගුණවදවතේ තේමා වාදනය. ඉතින් මේ රෙස්ටල් දෙමිස් මහතා පිරිස් මහතා සමග ගැන කතා කරනකොට අපි මේ මේ මාතා ගැන විස්තර පසුගිය දවස්වල කියුවා. එක නෙමෙයි විස්තරයක් නෙමෙයි, ඇත්තටම විස්තර කීපයකම තියෙනවා. මේ මේ මාතාට මේ සිනමාව ගැන අදහසක් ලැබුණේ, සිනමාව ගැන මේ ආසාවක් ඉපදුනේ ඒ මහතාට ඔහුගේ පියාගෙන් ලැබුණු ත්‍යාගයක් නිසා කියලා. මේ ත්‍යාගය හැටියට කියන්නේ මේ මිලිමීටර් 8ක මේ ප්‍රොජෙක්ට් ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් ඒ මහතාට ත්‍යාග කළා තියෙනවා. ඉතින් ඒකෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් දරුවා කුඩා කාලයේදී චාලි චැප්ලින්ගේ නිහඬ චිත්‍රපට බලන්නට මේ පුරුදු වෙලා සිටියා. ඉතින් මේ 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 කතාවේ ඇත්ත තියෙන අපි පොඩි කාලෙත් අපි පාසල යනකොට අපි පාසලේ නිවාසිකාගාරේ හිටියේ. ඉතින් නිවාසිකාගාරෙත් ගුරුවරු කීප දෙනෙක් හිටියා. මේ මේ චාලි චැප්ලින් ගේ චිත්‍රපට මේ මිලිමීටර් 8 පෙලෙක්ටරෙන් බලන. ඉතින් අපිටත් ඒගොල්ලෝ ඒක පෙන්නනවා. අපිට ඇත්තටම අපිට සෑහෙන ඒ ගැන හැඟීමක්, චිත්‍රපට ගැන හැඟීමක් ඒ චාලි චැප්ලින්ගේ චිත්‍රපට දැකලා අපිට මේ ඇති වුණා. ඉතින් මේ අපි මේ වෙලාවේ මේ මේ ලිස්ටර් ජේම්ස්ට පිරිස් මහතාට සුබ මේ සුව නින්දක් අපි ප්‍රාර්ථනා කරන අවස්ථාවේදී අපි කතා කල්පනා කරන්න අවශ්‍යයි ලිස්ටර්ගෙන් පස්සේ මොකක්ද කියන එකත්. ඉතින් ඒ තත්ත්වය ගැන බලනකොට මේ මිලිමීටර් 8 මේ ප්‍රොජෙක්ට් යන්ත්‍රය ගැන කල්පනා වෙනවා. එවැනි දෙයක් ඇත්තටම එයින් ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් තරුණයා චිත්‍රපද හැදුවේ නැහැ. නමුත් ළම කිසි අදහසක් ගත්තා විතරයි. නමුත් අද අපි හැමෝ ගාවම ඔය හැම යන්ත්‍රයක්ම සාක්ෂි තියෙනවා. අපේ මේ බැලුවොත් එම අපේ ෆෝන් එක, ස්මාර්ට් ෆෝන් කියලා මේ දවස්වල කියන්නේ. ඒ ෆෝන් එක ගත්තොත් එහෙම ඒකේ තිර ගත කරන උපකරණ තියෙනවා, පෙන්වන උපකරණ තියෙනවා, සංස්කරණය කරන උපකරණ තියෙනවා, හඬ කැවීමේ උපකරණ තියෙනවා. ඒ හැම එකක්ම අපේ සාක්‍රිය තියෙනවා. මම හිතන්නේ මේ මේ වැඩසටහන අහන 100%ක් දිනක් අතරම ඒ උපකරණ තියෙනවා. ඉතින් අපි ඒ උපකරණ වලින් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඉතාමත්ම අසීරුව මේ මිලිමීටර් 8 ප්‍රොජෙක්ටරකින් ලැබුණු හැඟීමෙන් ඌට පුළුවන් වුණා නම් ලෝක ප්‍රසිද්ධ ලෝක මේ ලෝකයේම පිළිගන්නා චිත්‍රපට නිෂ්පාදනයකෙක් වෙන්නට මම හිතන්නේ ඔබත් මේ අසන හැමෝමත් කල්පනා කළ යුත්තේ තමයි අපි ගාව අපේ සාක්කුවේ මේ උපකරණ ඔක්කොම තියාගෙන ඇයි අපි නිකන් ඉන්නේ කියන එක. ඉතින් ඒ අතින් බැලුවහම තැන්නේ මේ මේ කලාත්මක චිත්‍රපට නිපදවන්නට ලෙස්සදීම්ස් මහතා ඉදිරිපත් වුණා වගේ කලාත්මක චිත්‍රපට නිපදවන්නට ඔබ හැමටත් පුළුවන් වේවි. මම හිතන්නේ අද ඉඳලම උත්සාහ කළ බලන්න එයට ඔබට හැකියාවක් ඇති ඒ හැකියාව දිනු කරගන්නට කියලා. ඉතින් මේ අවස්ථාවේ තවත් දෙයක් කෙටියෙන් මතක් කරන්නට අවශ්‍යයි. ඔබ දන්නවා මේ දිනවල ලංකාවේ ප්‍රදර්ශනය කරනවා මේ දීම්ස් ලිස්ටරිම් ස්පීස් මාතා සහ සුමිත්‍රා පිරිස් මහත්මිය ඒ යුගල යුවල අතින් නිපදවුණු අවසාන චිත්‍රපටිය වෛෂ්ණවි. මේ වෛෂ්ණවි චිත්‍රපටයත් විවිධ අදහස් කියවෙනවා. නමුත් චිත්‍රපටයක් වශයෙන් ඉතාමත්ම හොඳ චිත්‍රපටයක් හැටියට තමයි මේ හැමතැනම විචාරකයන්ගේ අතින් කියවෙන්නේ. කෙසේ වෙතත් අවසාන ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා සහභාගී වුණු අවසාන චිත්‍රපටිය නිසා එහි ඇති විශේෂයක්ත් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපි මේ දිනවල ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා. නමුත් ඒ අතරේදී ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ වියෝවීම අපි අපිට බාධාවක් අපි ඒ නිසා ඒ සියලුම කතා බහ නතර කළ තිබුණා. නැවතත් අපි හිතානින්ද පටන් ගන්නවා මේ ගැන මේ විශ්වෛෂ්ණවී චිත්‍රපටිය අපිට හැකි වුණොත් අපි නවසීලන්තයට ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ හිතනවා මේ අසා සිටින ඔබ සියලු දෙනාම මිතුරන් සමග මිතුරු මිත්‍රයන් සමග ඒ චිත්‍රපටිය නැරඹීමට එවි කියලා මම හිතනවා. ඒ චිත්‍රපටිය ඔබටත් අපටත් සියලු දෙනාටම නැවතත් මේ ලංකාවේ චිත්‍රපට ගැන අලුත් අත්දැකීමක් ලබා දීවි. ඒ මගින් අපිට නැවතත් හිතින් හෝ ලංකාවට යන්නට හැකියාවක් ලැබීවි. ඉතින් ඒ ලංකාවට යන හැඟීම වගේම චිත්‍රපට නිපදවන්නට තියෙන හැකියාවත් දියුණු කරගන්නට කියලා අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා.
ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටි වලින් ළමයින්ට ළමා චිත්‍රපටියක් විදිහට ගන්න පුළුවන් මඩොල් දූව 1976 අධ්‍යක්ෂණය කළේ උපසේන මාරසිංහ කියලා කෙනෙක් තමයි මේ චිත්‍රපටිය නිෂ්පාදනය කළේ. ඒ උපාලි ගිනිවැල්ල කියන ළමයා කුඩම්ම නිසා ගෙදර ඉන්න කැමති නැති දරුවෙක්. ඒ චරිතය රඟපෑවේ අජිත් ජිනදාස. ගෙදර ජීවිතයත් තමන් කැමති විදුහල්පති අසුනාට පස්සේ පාසල් ජීවිතයටත් අකමැති වුණු උපාලි ගෙදර වැඩ කරපු ජින්න එක ගෙදරින් පැනලා මඩොල් දූව කියන දූපතට යනවා. එක්තරා විදියක අද්භූත දූපතක් විදියට තමයි මඩොල් දූව පොතේ මාර්ටින් වික්‍රමසිංහ විස්තර කරලා තියෙන්නේ. ඒ චරිතය රඟපෑවේ පద్මසේන අතුකෝරළ කියලා ළමා නළුවෙක්. ළමා චිත්‍රපටයක් විදියට සාර්ථක වුණා කියලා කියන්න පුළුවන් මේ මඩොල් දූව චිත්‍රපටිය. අද අපි වැඩසටහන අවසන් කරන්න තෝරගත්තේ ආචාර්ය වික්ටර් රත්නායක පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතයට ගායනා කළ මේ ගීතය ලෙස්ටර් ජේම්ස් පීරිස් චූරින්ගේ මඩොල් දුව චිත්‍රපටයෙන්.
රාජකුමාරයන් කුමාරියන් ඉන්න පළාත
නපුරු රාසයන් රාසියන් ඉන්න කැලෑව
පුංචි සුරංගනා වංශමෙහි ඉන්න වළාවක් අපට හිතුමතේ රජ කරගෙන ඉන්න දිහාව
අපට හිතුමතේ රජ කරගෙන ඉන්න දිහාව
කුහේ කුහේ
අපේ ලොව කොටේද කොටේද අපේ රට පුරකාවල් නැති වැට කොටු දැනි නැති අපේම අපේම ඉඳුරු විමානයට පාර ළඟයි එන්න යාළුවේ
මුදු හතක් එහා පොරු පදින්න එන්න යාළුවේ
මකර කටින් නාග භවනට යනු එන්න යාළුවේ අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාළුවේ
අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාළුවේ
කොහේද කොහේද අපේ ලොවක්
කොහේද කොහේද අපේ රට
මුරකාවල් නැති වැට කොටු දැනි නැති
අපේම අපේම නවාතැන
මුරකාවල් නැති වැට කොටු දැනි නැති
අපේම අපේම නවාතැන
මුරකාවල් නැති වැට කොටු දැනි නැති
අපේම
දැන් එළඹිලා තියෙන්නේ සමුගැනීමේ සහ වෙන්ම යාමේ නිමේෂය. අද අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරිස් ෂූරින් නැවතත් අප අතරම ඉපදේවා කියලා ශ්‍රී ලංකාවේ වැසියන් විදියට. අද වැඩසටහනට ඇතුළත් වූ හඬපට අප ලබා ගත්තේ අන්තර්ජාලය පුරා විසිරී තිබුණු චිත්‍රපටිවලට සම්බන්ධ YouTube වලින් බව කරුණාවෙන් සලකන්න. නවසීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් අද සීසර ලංකා නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. සමුගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට ශුභරාත්‍රිය.
අපට හිතුමතයේ රජ කරගෙන ඉන්න දිහාව
අපට හිතුමතයේ රජ කරගෙන ඉන්න දිහාව
කොහේද කොහේද අපේ ලොව
කොහේද කොහේද අපේ රට
මුරකාවල් නැති වැට කොටු දැනි නැති
අපේම අපේම
ඉඳුරු විමානයට පාර ළඟයි එන්න යාළුවේ
මුදු හතක් එහා පොරු පදින්න එන්න යාළුවේ
මකර කටින් නාග භවනට යනු එන්න යාළුවේ අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාළුවේ
අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාළුවේ
කොහේද කොහේද අපේ ලොවක්
කොහේද කොහේද අපේ රට
මුරකාවල් නැති වැට කොටු දැනි නැති
අපේම අපේම නවාතැන